අද දවසෙහි ධර්මදේශනා දායකත්වෙහි මූලිකත්වය අරගෙන කටයුතු කරනු ලබන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි සරිණි විජේරත්න පින්වත් මැතිනිය සහ සුරංග සිල්වා පින්වත් මැතිතුමා. ඒ දෙපළ විශේෂයෙන්ම අප භාවනා මධ්‍යස්ථානයට අවශ්‍ය කරන ඒ කුටියක් සෑදීමට හෝ ඒ අසල තියෙන ඒ විකිණීමට බලාපොරොත්තු වෙන ඒ කුටිය මිලදී ගැනීමට හෝ කියන කාරණය වෙනුවෙන් කුටි පූජාවක් සඳහා විශේෂ දායකත්වයක් දක්වමින් අද දවසේ දායකත්වය දක්වලා බලාපොරොත්තු වන්නේ මීට වසර 11කට පෙර ආතු අපාත්‍රයෙන් සමුගත් ආදරණීය පියාණන් වන ගාමිණී විජේරත්න පින්වත් පියාණන් වහන්සේගේ සසර ගමන යහපත් වේවා, කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා, ප්‍රාර්ථනීය බෝධියෙන් සසරින් නිවනින් සැනසේවා කියන උතුම් ප්‍රාර්ථනා ඇති කිරීමට. ඒ වගේම මීට වසර 5කට පෙර ආතුව අපාත්‍රයෙන් සමුගත් මාලි සිල්වා සහෝදරියට පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණනොත් එතුමියගේ සාංසාරික බව ගමන සපවත් වේවා, කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා, ප්‍රාර්ථනීය බෝධියෙන් නිවනින් සැනසේවා කියන ප්‍රාර්ථනා ඇති කර ගැනීම. ඒ වගේම පින්වත් සරණී විජේරත්න මැතිනියගේත්, ඒ වගේම සුරංග සිල්වා පින්වත් මැතිතුමාගේ දෙපාර්ශවයේම වංශ පරම්පරාගත පින් බලාපොරොත්තු වන යම්තාක් ඥාතීන් වෙද්ද ඒ හැම දෙනාටමත් පුණ්‍යානුමෝදනා කිරීම සඳහා මේ මොහොතේ සිහිපත් කරනවා. ඒ හැම දෙනාටමත් සසරින් සැපයක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙනවා අප කල්යාණ මිත්‍ර ආනන්ද ස්වාමීන් වහන්සේටත්, මාලි විජේරත්න පින්වත් මෑණියන්ටත්, සුරංග සිල්වා තම ඒ පින්වත් මහත්මාණන්ටත්, ඩිලන් සිල්වා පුතුටත්, සේරා සිල්වා දියණියටත්, සරණේ විජේරත්න එම මැතිණිය ඇතුළු පවුලේ හැම දෙනාටම තුරුණුවන්ගේ ආශිර්වාදය, සද්ධර්මයේ ආශිර්වාදය ලැබේවා. ඒ වගේම රටවාසී ලෝකවාසී හැම දෙනාටමත් සද්ධර්මයේ ආශිර්වාදයෙන් සියලු යහපත වේවා කියන ප්‍රාර්ථනා ඇතුව අද දවසෙහි මේ විශේෂ දායකත්වයක් දක්වමින් කුටි පූජා සඳහා ඕස්ට්‍රේලියාවේ පදිංචි සරණී විජේරත්න පින්වත් මැතිනිය සහ සුරංග සිල්වා පින්වත් මැතිතුමා ඇතුළු ඒ පවුලේ පින්වතුන් අද දායකත්වය දැක්වුවා. ජීවිතයකට ලබාගත හැකි මාහැඟී බොහොම පුණ්‍ය නිධානයක් තමයි ආවාස පූජාව, ඒ වගේම කුටි පූජාව. ඉතින් එවැනි උතුම් පුණ්‍ය ධර්මයක් සිද්ධ කළාම ඒක නොසිදෙන පින්කමක් බවට පත් වෙනවා. හැම දවසකම පින් පිරෙන පින්කමක් බවට පත් වෙනවා. දැන් මේ ධර්මශාලා පූජාවත් ඒ වගේ පූජාවක්. ඒ පින්නතුන්ට මේ හැම දවසකම මේ සිදු කරනු ලබන පුණ්‍යානිසංස බලයන් ආදිය පූජා වෙනවා, ආනිසංස ලැබෙනවා. ඒ නිසා ඒ උතුම් පුණ්‍ය ධර්මයකට අද දවසේ දායකත්වයේ දක්වමින් ඒ කටයුතු කළ ඒ ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් සරණී විජේරත්න මැතිණිය ඇතුළු ඒ පවුලේ හැම දෙනාගේම උතුම් සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ලෙසම ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සාදු. දෙදහස් විසි දෙක වසරේ පස්වෙනි මාසේ අද පළවෙනිදා භාවනා වැඩසටහන ශ්‍රද්ධාවන්ත ගුණගරුක වාසනාවන්ත පින්වත්නි මුලින්ම හිත සංසුන් කරගමු බීජයක් පැල කරන්න පොළව සකසා ගන්නවා වගේ මුලින්ම හිත සංසුන් කරගමු සද්ධර්මය ඇසීමට පෙර මගේ හිතේ පවතින අසංසුන් භාවයන් සංසුන් වේවා ඇලෙන ගැටෙන හිත නොඇලී නොගැටී සංසුන් වේවා සියලු අකුසල් දුරු වී කුසල් බල නැගී නිවන් මට අවබෝධ වේවා ඒ බුදුරජාණන් වහන්සේගේ සරණ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ සරණ ඒ උතුම් මහරහතන් වහන්සේලාගේ සරණ මට ලැබේවා පිහිට මට ලැබේවා උදව්ව උපකාරය ආශිර්වාදය මට ලැබේවා හේ ලැබීමෙන් මාගේ සිතේ පවතින ලෝභ ද්වේෂ මෝහ යන අකුසල ධර්මයෝ දුරු වේවා තුනී වේවා අකුසලයන්ගෙන් මාගේ සිත නිදහස් වේවා ඒ බුදුවරයන් වහන්සේලාගේ සිත් තුළ පැවති මහා කරුණාව මාගේ සිතේද පවතිවා ඉදිරිපස සිටින අනන්ත සක්වල අනන්ත සත්වයෝ නිදුක් වේවා නිරෝග වේවා සුවපත් වේවා වෛර නැත්තෝ වෙත්වා ක්‍රෝධ නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මාගේ දකුණු පසින් සිටින අනන්ත සක්වල සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා වෛර නැත්තෝ වෙත්වා ලෝභ නැත්තෝ වෙත්වා දෝෂ නැත්තෝ වෙත්වා මෝහ නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මාගේ වම්පසෙන් සිටින අනන්ත සක්වල සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා වෛර නැත්තෝ වෙත්වා ක්‍රෝධ නැත්තෝ වෙත්වා ඉරිෂ්‍යා නැත්තෝ වෙත්වා ලෝභ නැත්තෝ වෙත්වා දෝෂ නැත්තෝ වෙත්වා මෝහ නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මාගේ පිටුපසින් සිටින අනන්ත සක්වල සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා වෛර නැත්තෝ වෙත්වා ක්‍රෝධ නැත්තෝ වෙත්වා ඉර්ෂ්‍යා නැත්තෝ වෙත්වා ලෝභ නැත්තෝ වෙත්වා දෝෂ නැත්තෝ වෙත්වා මෝහ නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මාගේ හිස මුදුනින් ඉහළ සිටින දේව බඹුන් ඇතුළු අනන්ත සක්වල සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා වෛර නැත්තෝ වෙත්වා දෝෂ නැත්තෝ වෙත්වා ලෝභ නැත්තෝ වෙත්වා දෝෂ නැත්තෝ වෙත්වා මෝහ නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා යට දිසාවේ සිටින අනන්ත සත්වයෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා වෛර නැත්තෝ වෙත්වා ක්‍රෝධ නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා ලෝභ නැත්තෝ වෙත්වා මෝහ නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා දස දිසාවේම සිටින ඇහැට පෙනෙන නොපෙනෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා වෛර නැත්තෝ වෙත්වා ලෝභ නැත්තෝ වෙත්වා මෝහ නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා සියලු සත්වයෝ සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා සියලු සත්වයෝ සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා සියලු සත්වයෝ සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ හොඳයි සාදු. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ දක්නට තිබෙන ප්‍රධාන කාරණයක් තමයි මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව ආදී කොට ඇති ඒ කරුණු කාරණා ධර්මතා. මෙත්තානිසංස සූත්‍ර දේශනාවේ පින්නතුන් හොඳට දන්නවා මෛත්‍රී භාවනාවේ තියෙන මහා පිං ඇති ඵල ප්‍රයෝජන ප්‍රතිඵල. ඉතින් මෛත්‍රී සිතක් ඇති කර ගැනීම මුළු මහත් ලෝකෙටම වටින දෙයක්. මෛත්‍රී සිතක් තිබුණොත් විතරයි හිත සංසුන් වෙන්නේ. තුවටං චිත්තං සමාධියති කියලා වචනයක් පාවිච්චි වෙනවනේ මෛත්‍රී ආනිසංසවලද. එහෙමනම් මෙත් සහගත සිතුවිලි තිබුණොත් තමයි හිත සංසුන් වෙන්නේ. හිත සංසුන් වුණොත් තමයි පින්නතුනේ සද්ධර්මය ශ්‍රවණය කරන්න හැකියාව ලැබෙන්නේ. සද්ධර්මය මෙනෙහි කරන්න හැකියාව ලැබෙන්නේ. උතුම් මාර්ගඵල නිවන් සඳහා සිත පිහිටවන්න හැකියාව ලැබෙන්නේ මෛත්‍රී සහගත සිතක් තිබුණොත්. ඒ නිසා මෙත් සහගත සිතුවිලි ඇතිව කටයුතු කිරීම ධර්ම මාර්ගයට ඉමහත් අත්‍යසිල්ලක් උපකාරයක්. සත්ව ගතියෙන් මිනිසයාගේ හිතේ ලෝභ ද්වේෂ මෝහ පැමිණෙනවා. බුද්ධාදී මහෝත්තමයේ ලෝකෙ පහළ වෙලා මෛත්‍රිය කරුණාව නැමැති මාර්ග පෙන්වා දෙනවා. ඒ අනුගමනය කිරීම අපිට දෙලව යහපත සිත සලසන කාරණයක් බවට පත් වෙනවා. එනිසා මෙත් සිතුවිලි ඇතුව ධර්ම ශ්‍රවණය කරන්න කියන කාරණේ අපි මතක තියාගන්න ඕන. මේ ලෝකයේ ගොඩාක් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් මාර්ගය තමයි මෛත්‍රී සහගත බව, කරුණා සහගත බව. එක නිවසෙන් පටන් ගත්තාම මුළු මහත් ලෝකෙම තියෙන ප්‍රශ්නවලටත් උත්තරේ තමයි මෛත්‍රිය. ඒ ජපාන් රට ලංකාවට ගොඩක් ගරු කරන්නේ සලකන්නේ ඒ ජපාන් රටට බුදුදහමේ කියා දුන්නු නහි වේරේන වේරාණි, වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියන මෛත්‍රී පාඨය නිසා. මේ මිනිස්සු යුද්ධ කරගන්නේ නැතුව ඒ වචනේ මත පිහිටල මුළු මහත් සංස්කෘතියක් සමාජයක් හැදුනා. එනිසා ජපන් රටේ තව මිනිස්යන්ට ගරු කරන ස්වභාවයේ අය, උදව් කරන අය, වෛර කළාට වෛර නොකරන අය නිර්මාණය වීම සඳහා ඒ ප්‍රකාශය උදව්වක් උපකාරයක් වෙලා තියෙනවා. නිසා අපත් හැම දෙනාම මෛත්‍රී සහගත බව දියුණු කරගත්තොත් ඒ ජීවත් වෙන අවුරුදු 10ක් 15ක් 20ක් 30ක් මැදි වයසේ ඉන්න අයට තම ජීවත් වීම සුසුම් හෙලන්න හුස්ම ගන්න කාලෙ තියෙන්නේ. ඒ කාලය තුළ මේ මෙත් සහගත සිතිවිලි වලින් ජීවත් වුණොත් ඒක දෙලව යහපත පිණිස පවතින කාරණයක් බවට පත්වෙන. මේ ලෝකෙ කරුණු කාරණා අපි මෛත්‍රී සහගතව විසඳ ගන්න උත්සාහ කරනවා. මෛත්‍රී සහගතව ඒ කරුණු කාරණා විසඳ ගන්න බැරි වුණොත් කරුණා කාරුණිකව කරුණාවන්තව ඒ ගැටළු සංසිඳවා ගන්න උත්සාහ කරන්න ඕනේ. ඒක තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන මාර්ගය. දැන් මෛත්‍රිය බැරි වුණොත් ඊළඟ තියෙන මාර්ගය තමයි කරුණාව. කරුණාව දක්වනවා. සමහර වෙලාවට අපි අනුකම්පා කරනවා කියන වචනයත් ළඟින් යන වචනය. කාරුණිකයි, අනුකම්පා සහගතයි. බුදුරජාණන් වහන්සේලාට නොදැනුවත්ව, රහතන් වහන්සේලාට නොදැනුවත්ව නින්දා කරන, අපහාස කරන අයට දක්වල තියෙන කරුණාව. අනේ පව්, මේ මිනිස්සයා ධර්මය නොදන්නා බැවින්, මා නොහඳුනනා බැවින්, ඔහුගේ ඇති චිත්තරූපය නිසා, හැරදි අවබෝධය නිසා ඒ අකුසල් රැස් කරගන්නේ කියල කල්පනා කරලා කාරුණික බවක්, කරුණාවන්ත බවක් ඇති කරගන්නවා පින්වත්නි. එහෙම ඇති කරගෙන කරුණාව දානය කරනවා. දැන් බලන්න පින්වත්නි, මෛත්‍රිය, ඊළඟට කරුණාව. කරුණා සහගතවත් අපිට බැරි වුණොත් පින්නතුනේ උපේක්ෂා සහගතව ඒක දරා ගන්න, ඉවසන්න, නිහඬව සිටින්න, මගහැර යන්න, ඇසුරු නොකොට ඉන්න වගේ දේවල් අනුගමනය කරන්න පුළුවන්. තේරුණා නේද පින්නතුනේ? අපිට පුළුවන්කම තියෙන උපේක්ෂා සහගතව සියලු ගැටළු වලින් විසඳෙන්න. දැන් අපි තුනක් ඉගෙන ගත්ත මේ වෙනකොට, මෛත්‍රී සහගතව, කරුණා සහගතව, ඒ වගේම උපේක්ෂා සහගතව ගැටළු ප්‍රශ්න කොහොමද අපි ජයගන්නේ කියලා. ඉතින් මිනිස්සුන් ඉදිරියේ පමණක් නෙමෙයි පින්නතුනේ, අපි තනි වුණත් අපේ හිත ඇතුලේ හැම මොහොතකම මේ ලෝකය ආශ්‍රය නිශ්‍රය කරමින් විශාල චිත්ත චෛතසික ධර්මතා රාශියක් පවතිනවා. ඒ නිසා මිනිසුන් ඉදිරියේ පෙනෙන්නට භාවිතා කරන දෙයක් නෙමෙයි මේ කරුණාව, මෛත්‍රිය, උපේක්ෂාව. ඉතාම නිහඬව සංසුන්ව gedare ඉඳිද්දී තමන්ගේ සිත ඇතුළෙම තමන්ට පේන්න හදාගන්න දෙයක්. ලෝකෙට පේන්න මෛත්‍රී කරනවා වගේ මිනිසුන් ඉදිරියේ ක්‍රියාදාමයක් නෙමෙයි. මිනිසුන් ඉදිරියේ කරුණාවන්ත වෙනවා වගේ පෙන්වන එකක් නෙමෙයි. මිනිසුන් ඉදිරියේ උපේක්ෂා සහගතව ඉන්නවා වගේ එකක් නෙමෙයි. මේක තමන් තනිමංසලේ ජීවත් වෙද්දි තමන්ගේ හිත ඇතුලේ පවත්ව ගන්න උමනා කරන දෙයක්. ඊළඟට පින්නතුනේ, අපිට උපේක්ෂා සහගතවත් මේ දේ කරගන්න බැරි නම් අපිට පුළුවන්කම තියෙනවා මෙනෙහි කරලා, මේවට හේතුන් මොනවද කියලා මෙනෙහි කරලා ඒ කරුණු කාරණා තේරුම් අරගෙන නිහඬ වෙන්න පුළුවන්. මෙනෙහි කරලා මෙහිමයි පින්නතුනේ. අපි හිතමුකෝ ගෙදර ඉන්නවා බොහෝම සැරබර අම්ම තාත්ත කෙනෙක් කියලා අපි හිතමුකෝ. කොච්චර හරි බනිනවා. අම්ම තාත්ත බයින නිසා බොහෝම සිත් වේදනාවන් වලින් ඉන්න අය ඉන්නවා. ඉතින් බොහෝ දෙනෙකුට මම කියලා දීලා තියෙන්නේ බලන්න, මෙනෙහි කරලා බලන්න. ඇයි ඒ කියලා. මම කියලා දෙනවා දැන් බලන්න, වයස කීයද? අවුරුදු 80යි 90යි 98යි 100ට කිට්ටුයි. ඉතින් මොන තරම් ශාරීරික වේදනාවන් වලින් මේ මව්පියෝ පෙළෙනවද? ඒ පෙළෙනකොට ඇතිවෙන වේදනාව ඒ ළඟ පහත ඉන්න කෙනෙක් කරා පිට වෙන්න පුළුවන්. සිත එකඟ කරගන්න අමාරුයි අපහසුයි. ශරීරය හරියට හැඩගා ගන්න අමාරුයි අපහසුයි. මොන තරම් වේදනාවක්ද? මෙන්න මෙහෙම මෙනෙහි කරලා බලනකොට පින්නතුනේ අපේ හිත කරුණාවය, මෛත්‍රිය, උපේක්ෂා සහගත බව බේරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා මෙනෙහි කර බැලීමෙන්. ඒ වගේම යම් කිසි මිත්‍රයෙක්ගේ හරි, යාළුවෙක්ගේ හරි, අසල්වාසියෙක්ගේ හරි, දායකයෙක්ගේ හරි, කාගේ හරි ගැටලුවක් ඇති වුණා. ඒත් ඒකට හේතු සාධක, කරුණු සාධක ආදිය හොඳින් මෙනෙහි කරලා බැලුවාම අපිට පුළුවන්කම ලැබෙනවා අපේ හිත ඒ කාරුණිකවත්, මෛත්‍රී සහගතවත් පවත්වා ගන්නට. එවන අපි මේ වෙනකොට කරුණු හතරක් කියලා තියලා තියෙනවා. තමන්ගේ සිත රැකගන්න, කරුණාව මෛත්‍රිය රඳවා ගන්න, මෛත්‍රී සහගත බව, කරුණා සහගත බව, උපේක්ෂා සහගත බව සහ මෙනෙහි කර බැලීමෙන්. තව එක කාරණයක් තියෙනවා පින්නතුනේ. මේ කාරණේත් අපිට ගොඩාක් ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. මේ හැම දෙයක්ම කරලත් හිතේ සංසුන් බව ඇති කරගන්න බැරි වුණොත්, ලෝකයෙන් නොයෙකුත් නින්දා අපහාස ගැනහුම් ලැබෙනවා නම්, මේ සමාජයේ ඉන්න ස්වාමියාගේ පීඩා, සහෝදර සහෝදරියන්ගේ පීඩා, සමහරලාට මව්පියන්ගේ පීඩා, සමහරලාට යහළු එහිලියන්ගේ පීඩාවන් වලින් ඇවෙන පෙළෙන අය ඉන්නවා. මෙන්න මේ ඒ අයට මේ පස්වෙනි කාරණේ හරි වැදගත්. දැන් අර ඉහත කාරණා සියල්ලගින්ම බලාගෙන එනවා ඒ ඕනම කෙනෙක් දිහා. බලාගෙන ඇවිල්ලා ඒ කිසිම දෙයකින් කියා දෙන්න බැරි වුණා. වටහා දෙන්න බැරි වුණා. ඒ පීඩාව දිගින් දිගටම ලැබෙනවා. තමන් කොච්චර යහපත් කළත් ඒ යහපත පිළිබඳව සැකීමක් නැතුව තමන්ට නින්දා අපහාස ලැබෙනවා. අන්න ඒ වෙලාවට බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා මේක කරුණාවෙන් ජය ගන්න බැරි වුණා, මෛත්‍රීෙන් ජය ගන්න බැරි වුණා, උපේක්ෂාවෙන් ජය ගන්න බැරි වුණා, මෙනෙහි කරලා කරුණු කාරණා කියලා දීලා මේක ජය ගන්න බැරි වුණා. දැන් එනවා පින්නතුනේ අපි පස්වෙනි කාරණාවට පින්නතුනේ. ඒ තමයි මේක කර්ම විපාකයකින් සිදුවන්නක් කියලා කල්පනා කරන්න ඕන. දැන් පින්නතුන්ට මම මේකට හොඳම දන්න උදාහරණයක් දෙන්නම්. අපේ මහා කාරුණිකයාණන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ, ඒ බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයි, මහා මෛත්‍රී සහගතයි, මහා උපේක්ෂා සහගතයි, මහා මෙනෙහි කරන සම්මර්ෂණ ඥානයකින් යුක්තයි භාග්‍යවතුන් වහන්සේ. ඒකකින්වත් ජය ගන්න බැරි වෙච්ච කෙනෙක් බුදුහාමුදුරුවන්ට සිටියා. කවුද ඒ? ඒ තමයි දෙව්දත්. ඥාතිවරේ දෙව්දත්. එවනම් බුදුරජාණන් වහන්සේ හැම කෙනෙක් දිහාම බලන ඒ විදියට හැම අයුරකින්ම බලන බල්ලා අවසානයේ තීරණය ආවා මේක කර්මයක්. මේක කර්ම විපාක ධර්මයක්. මේක වළක්වන්න බෑ. ඒ සේරිවාණිත ජාතකයෙන් පටන් ගත්තාම ඒ අනන්ත සංසාරේ පුංචි වෙලදාමක් කරලා ඒ වෙලදාමේදී තමන්ට ඒක ඒ විදියට අඩුවට ගන්න බැරි වුණා කියලා ඇතිවෙච්ච අසාධාරණ වෙලදාමක් කරගන්න බැලපු ඒ එවකට දේවදත්තගේ ආත්ම භාවය විසින් සාප කළා භාග්‍යවතුන් වහන්සේට. වෛර කළා උපඋපන්න ආත්මවල එනතුනේ වෛර කරනවා කියලා. බුදු වෙන ආත්මේ නිවන් දැකලත් ඒ කර්ම විපාකය ධර්මය ඒ විදියට පස්සෙන් ආවා. ඒ වගේ සාප කරන මිනිස්සු ඉන්නවා මේ රටෙත්. පින්නතුනේ එලාර කියන ඒ යුද්ධය සියන එලාර රජතුමා මිය යනවා කියලා කියන්නේ මම සිංහලෙක් වශයෙන් උපදිනවා, ඉපදිලා මම සිංහල ජාතිය වනසනවා කියන මහා සාපයක් ඇතුව. අන්න ඒ වගේ සාපලත් මිනිස්සු ඉන්නවා, සාප කරන මිනිස්සු ඉන්නවා. මෙන්න මේවට කියන්නේ කර්ම විපාක. එනිසා අපටත් සමහරලාට තියෙන දේවල් දෙහා බැලුවහම අපිත් මේ හතරවෙනි කාරණේ දක්වාම එනවා මේක කර්ම විපාකයක්, කරන්න දෙයක් නැහැ. එහෙම හිතල පින්නතුනි වළක්වන්න බැරි දෙයක් හැටියට තේරුම් අරගෙන ජීවිතේ ගත කරන එකයි තියෙන්නේ. දැන් සමහර අයට තමන්ගේ ස්වාමිය, ස්වාමි දියණිය, දෙවියෙක්, දෙවගණක් වගේ ඔහොම මිත්‍රශීලී, හොඳ ආදරයෙන්, කරුණාවෙන් ජීවිත ගත කරනවා. කලාතුරකින් මේ වගේ කර්ම විපාකයක් කියන අයත් ඉන්නවා. ඒවත් එහෙම වෙන්න පුළුවන්. ඉතින් සමහර පවුල්වල සහෝදර සහෝදරයෝ එකිනෙකට කරුණාවෙන් කටයුතු කරනවා. නමුත් සමහර අය හරි කර්ම විපාකයක් කියලා හිතනවා, එකිනෙකාට නෑ. සමහර තැන්වල උපාසක උපාසිකාව, භික්ෂු භික්ෂුණීන් බොහෝම සමගිව වාසය කරනවා. සමහර තැන්වල ඒක නෑ, කර්ම විපාකයක් වගේ. සමහර සේවා ස්ථානවල සියලු දෙනා සමගියෙන් එකමුතුව එකිනෙකාව අභිබවා යන්නේ නැතුව කාරුණික බව, සාධාරණත්වය, ගුණගරුක බව, මෛත්‍රී සහගත බව, උපේක්ෂා සහගත බව ආදී මනාකොට රැකගෙන බුද්ධිමත්ව ඥානාන්විත ජීවිත ගත කර. සමහර තැන්වල ඒක නෑ, කර්ම විපාකයක් කියලා කියනවා. මට රැකියාව ලැබිච්ච තැන මහා කර්මයක්, පුදුම හිරිහැරයක් කියලා කියනවා. එමනම් පින්නතුනි මෙන්න මේ කරුණු කාරණා මේ විදිහට තේරුම් ගත්තහම අපේ හිත සංසුන් කරගන්න පුළුවන්. අපි සංසාරේ ගෙවන ලද කුසලා කුසල කර්ම ටිකක් තමයි මේ ගෙවන්නේ. මමත් ගෙවන්නේ මේ කර්මයක කුසල කොටසක්, අකුසල කොටසක්. කිසිම කෙනෙක් පරිපූර්ණ නැහැ. මොනවා හරි දෙයක් ජීවිතයේ අඩුපාඩුවක් ඇති. ඒක තමයි ලෝක ස්වභාවය පින්නතුනේ. මේ ධර්මානුකූලව සිටීමෙන් තමයි අර සියලු අඩුපාඩුකම් අපිට මකාලන්න පුළුවන්කම තියෙන්නේ. ධර්මය තේරුම් කරගත්තොත් සියලු අඩුපාඩුකම් මකා දැම්මා වගේ. ධර්මය කියන්නේ අමුතු දෙයක් නෙමෙයි, මෙතෙක් වෙලා මේ මතක් කරපු කරුණු ටිකට තමයි ධර්මය කියන්නේ. මෙතෙක් වෙලාම දේශනා දහස් ගානකින් දේශනා කරන දේවල් ටිකට තමයි ධර්මය කියන්නේ. ඒ හැම එකකින්ම අපි තිරනතුන්ට මතක් කළේ ලෝකය අත්හරින විදිය, ලෝකයේ කාරුණික වෙන විදිය, ලෝකයේ මෛත්‍රී සහගත වෙන විදිය, ලෝකයේ උපේක්ෂා සහගතව වාසය කරන විදිය, මේ ලෝකයට තියෙන ඇලීම් ගැටීම් දුරලන විදිය තමයි තිරනතුනි අපි දිගටම අපි පින්නතුන්ටේ හැම දේශනාවකින්ම කියලා දුන්නේ. මෙන්න මේ දේවල් හොඳට තේරුම් අරගෙන දහමට අනුව හිත හදාගන්න ඕන. දහමට අනුව හිත හදාගන්න. අන්න ඒක තමයි භාවනාව. ධම්මානුපස්සන. පැයක දේශනාවක් සිද්ධ කළාම මුළු පැයේම තියෙන දේශනාව සංක්ෂිප්තව අරගෙන ඒ දේශනා ධර්මයට අනුව හිත හදාගන්න. ධම්මානුපස්සන. ඒකෙන් නිවන් දකින්න පුළුවන් පින්නතුනේ. එකකිනුත් නිවන් දකින්න පුළුවන්. ධම්මානුපස්සනාව වැඩිමෙන් නිවන් දකින්න පුළුවන්. ධර්මයාගේ උපාද තිති භංගයේ පිළිබඳව අවබෝධයක්, ධර්මයේ ස්වභාවය පිළිබඳව අවබෝධයක්, සිත පිහිටුවා ගැනීම පිළිබඳව අවබෝධයක් මනාකොට ඇති වෙනකොට ධර්මඥානය තුළින් ලෝකෝත්තර ඥාන කරා ඥාන ඥාන විමුක්ති කරා පත් වෙලා නිවී සැනසෙනවා. කාටවත් මේ ලෝකේ අමුතු බණක්, ලොකු බණක්, විකෘති බණක් කියන්න මේ ලෝකෙ පුළුවන් කමක් නැහැ. කාට වුණත් බුද්ධ ශාසනය ඇතුළේ මෙන්න මේ කරුණ තුන සම්පූර්ණ වෙනවා නම් ඒක හොඳ ධර්ම දේශනාවක්. ලෝභය දුරු කරනවද ඒ දේශනාව තුළින්? දෝෂය දුරු කරනවද ඒ දේශනාව තුළින්? මෝහය දුරු කරනවද ඒ දේශනාව තුළින්? ඒ දේශනාව පින්වත්නි ශ්‍රේෂ්ඨ දේශනාවක්, උත්තරීතර දේශනාවක්, විශිෂ්ට දේශනාවක්. අපේ හිතේ ලෝභ ද්වේෂ මෝහ පුරවගෙන නිවීම සොයන්න බෑ. අත් දෙක අපිරිසිදු කරගෙන පිරිසිදු දෑත් බලන්න බෑ. අත් දෙක පිරිසිදු කරගත්තට පස්සේ තමයි අපිට පිරිසිදු දෑත් බලන්න පුළුවන්කම තියෙන්නේ. නිවන කියලා කියන්නේ අන්න ඒ වගේ දෙයක් වෙන තුනේ. එහෙම නැතුව අමුතු සරල ක්‍රමයක් ස්විච් එකක් මේ නිවන උදා කර ගන්නවා එහෙම දෙයක් නැහැ. නිවන උදා කර ගන්න තියෙන්නේ ව්‍යාජයෙන් තොරව තමන්ගේ සිත පිරිසුදු කර ගැනීමෙන්මයි. හැම මොහොතේම හිත සුද්ධ කරන්න. රන් කරුවෙක් හතරන් මුදු මාලවල අහක් අවපහැගෙන්වීම දැක දැක එව සුද්ධ කරලා මනාව පිරිසිදු කරනවා, ලස්සන කරනවා. නිවන් දකින්න කැමති කෙනෙකු පත්තු වෙන තැන් හැම තැනම නිවාගෙන පිරිසිදු කරගෙන යන්න ඕන. දැවෙන තැන් හැම තැනක්ම නිවන් ඕන. දැවෙන තැන් හැම තැනක්ම නිවා දැමුවොත් විතරයි නිවන් දකින්නේ. නිවන් දකින්න පුළුවන්කම තියෙන්නේ ඉදිරිය දෙස බැලීමෙන් නොවේ, තමා දෙස බැලීමෙන්මයි. අපේ ඇස් net පිහිටා තිබෙන්නේ ඉදිරියට. ඉදිරියේ ඇති දේවල් බලනවා. ඉදිරියේ ඇති දේවල් බලමින් කොච්චර දුරට ගියත් මේ ලෝකයේ, මේ විශ්වයේ කෙලවරක් හොයාගන්න බෑ. අනන්තයි විශ්වය. අනන්ත සහස්ත්‍රීය ලෝක ධාතු මේ ලෝකයේ, විශ්වයේ පිහිටා තියෙනවා. ඒක හොයලා නිමක් කරන්න බැරි දෙයක්. මහා අද්භූත ධර්මයක්. ඒ කොච්චර වේගෙන් කොච්චර ඉස්සරහට ගියත් මේ ඉදිරියට ගිහිල්ලා පින්නතුනේ නිවන හොයාගන්න බෑ. පසුපසට ගිහිල්ලා නිවන හොයාගන්න බෑ. වම් පසට, දකුණු පසට, උඩට, යටි දිශාවට ගිහිල්ලා කොච්චර දුර ගියත් නිවන හොයාගන්න බෑ. තමා දෙසට හැරෙන්න ඕන. හැරිලා දැක දැක පිරිසුදු කරන්න. මම ලෝභයෙන් අන්තද? ලෝභය හොඳ නැති දෙයක්. හලාහල විසක්, දුරු කළ යුතු විසක් කියලා කල්පනා කරලා ඉවත් කරගන්න. මේ කියන ධර්මයේ පින්නතුනේ මම ඔබට කියනවා නෙමෙයි, මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. මේ ධර්මය ඔබට මෙන්ම මටත එක හා සමානවම වලංගුයි. මම විසින් ඔබට කියන ධර්මයක් නෙමෙයි මේක. භාග්‍යවතුන් වහන්සේ අපිට පැහැදිලි කරලා දුන්නු සූත්‍ර දේශනා ඇතුරෙන් සංක්ෂිප්තව අපට තේරෙන භාෂාවෙන් ගෙනහැර දැක්වීමක් පමණයි. මේ ධර්මය මටද එලෙසයි, ඔබටත් එලෙසමයි. ඒ නිසා මම මෙතන දේශකෙක් නොවේ. මමත් ශ්‍රාවකේ, භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා කියන මේ අපි හැමෝම ශ්‍රාවකයෝ. දේශකයා බුදුරජාණන් වහන්සේමයි. ලෝභයෙන් අන්තයකට ගියාද මාගේ සිත? දෝෂයෙන් අන්තයට ගියාද මාගේ සිත? මෝහයෙන් අන්තයට ගියාද මාගේ සිත? සැඟවිලා තියෙන ධර්ම තියෙනවා, ප්‍රකටව පේන ධර්ම තියෙනවා, පිළිගන්න ධර්ම තියෙනවා, ප්‍රතික්ෂේපිත ධර්ම තියෙනවා. ඒ හැම දෙයක්ම මෙහෙයුම් කරන මධ්‍යස්ථානයක් තියෙනවා. ඒකට කියනවා විඥානය කියලා. ඒ විඥාන මායාව මධ්‍යස්ථානය චක්කු විඥානේ, සෝත විඥානේ, ගහන විඥානේ, චිව්වා විඥානේ, කාය විඥානේ, මනෝ ධාතුවෙන් එය විඥාන වශයෙන් සියල්ල පරිපාලනය වෙනවා. බලන්න ඔබ විඥානයේ වාදාන කටයුතු යම් දෙයක් ධර්ම විරෝධීව රඳවාගෙන තියෙනවා නම්, ධර්ම විරෝධී කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහ නම් ඒ කරුණු ධර්ම විරෝධී. ධර්මය නම් අලෝභ, අද්වේෂ, අමෝහ, කරුණාව, මෛත්‍රිය, උපේක්ෂා සහගත බව. කෙලෙස් සංසුන් කරන්න ඕන කෙලෙස් නැගී සිටින වෙලාවටමයි. එහෙම නැති වෙලාවට නෙමේ පින්නතුනේ. තරහව, වෛරය, ඉරිසියාව, ක්‍රෝධය එළියට පැමිණෙන වෙලාවටමයි අල්ලගෙන ඒවා සංසුන් කරන්න ඕන. අපේ හිතේ ඉඩ හදලා තිබුණොත් යම් දෙයකට ඒ දේවල් අපේ හිතට එනවා. ඒ කෙලෙස් ධාමයන් වලට හිතේ ඉඩ හදලත් නොතිබ්බොත් අපේ හිතට ඒවා එන්නේ නෑ පින්වතුනි. එහෙමනම් අකුසලයට හිත හදන්නේ නැතුව ඉන්න, පවතින්න කාරුණික මනුෂ්‍යයා කල්පනා කරන්න ඕන. අකුසල ධර්මවලට මගේ හිතේ ඉඩක් නෑ. අකුසලයට මගේ හිතේ ඉඩක් නෑ. සිත කියන්නේ ගෘහයක්. ගෘහයක් හදනකොට මැසි මැදුරුවන්ට, පත්තායෙන් ගෝනුස්සම් වැනි සත්තුන්ට ඇතුල් වෙන්න බැරි වෙන විදිහේ සුරක්ෂිත ගයක් හදනවා. ඒ වගේම සොර සතුරන්ට ඇතුල් වෙන්න බැරි ගයක් හදනවා. එහෙම නේද පින්වතුනි? අන්න ඒ විදියටම ඔබේ හිත හදාගන්න. අකුසල ධර්මවලට ඇතුල් වෙන්න බැරි ගියා. ඉඩ දීලා නැහැ. සොර සතුරන්ට ඇතුල් වෙන්න බැරි ගියා. අවසර නැතුව ඇතුල් වෙන්න බැරි වෙන්න ගේට්ටුවට ඉබ්බෙක් දොරට යතුරක් තිබෙනවා. එහෙමනම් අන්න ඒ වගේ පින්වත්නි ඔබේ සිත ධර්මයෙන් ආරක්ෂා කරන්න, ධම්මෝ හවේ රක්කති ධම්මචාරී, ධර්මයේ ආරක්ෂා පැවැත්ම තිබෙනකොට එහි ආරක්ෂාව සැපයෙනවා. ගෙදර වැසියෙක්ින් පවතින විට ඒ වැසියා හොඳින් දැනගන්නවා තමන් ජීවත් වන පළාතේ මිනිසුන්ගේ ස්වභාවය. තේරුම් අරන් ජීවත් වන නිසා ගැටලු අවම කරගෙන ජීවත් වීමේ පහසුව ලැබෙනවා. හිත තුල වාසය කරද්දී හිත තේරුම් අරගෙන, හිතේ ස්වභාවය තේරුම් අරගෙන, මනාව වටහාගෙන ජීවත් වෙනවා. එයාට හිතත් එක්කත් පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. සචිත්ත පරියෝ දපනං, සිත දමනය කිරීම තරම් අපහසු දෙයක් මේ ලෝකෙ නැහැ. තමන්ගේ හිත තමන් හරියට දමනය කරගත්ත නම් එයා තමයි ලෝකෙම ඉන්න ශ්‍රේෂ්ඨතම ගුරුවරයා. ඇයි එහෙම ශ්‍රේෂ්ඨතම ගුරුවරයා කියලා කියන්නේ? දඩබ්බරම ළමයා හදාගත්ත නිසා. කවුද දඩබ්බරම ළමයා? දඩබ්බරම ළමයා ඔබේ සිතයි. ඒ ළමයා හොඳින් හදාගත්තොත් ශ්‍රේෂ්ඨතම ගුරුවරයා ඔබයි. හිත සැර කළා හදන්නත් බෑ, දඬුවම් දීලා හදන්නත් බෑ, නොතකා හැරලා හදන්නත් බෑ. ධර්මඥානයෙන්ම කරුණුකාරණා අවබෝධ කරගෙන තමයි හදන්න ඕන. බුදුහාමුදුරුවන්ගේ කාලේ ඔය හස්තියෝ දමනය කරන අය හිටියා. අශ්වයෝ දමනය කරනවා, ගවයෝ දමනය කරලා හදලා විකුණනවා. ඒගොල්ලෝ ආවහම අහනවා, ඔබ කොහොමද මේ හස්තියා මේ අශ්වයා දමනය කරන්නේ, හදන්නේ කොහොමද කියලා අහනවා. පළවෙනි කාරණේ තමයි ඔවුන් ප්‍රකාශ කරපු, ස්වාමීනි මම ඉස්සෙල්ලම මේ සත්වයාගේ හැසිරීම් තේරුම් ගන්නවා, සත්වයාගේ තියෙන ගුණාංග මම තේරුම් කර ගන්නවා, ඒ සත්වයන්ගේ තියෙන ජාතකයට අනුව, පැවැත්මට අනුව යම්කිසි ස්වරූප ටිකක් තියෙනවා. ඒ සතා පැවතුණු ස්වභාවය තුළ එයාට පුරුදු වෙච්ච දේවල් එහි මාදිය තියෙනවා. ඉතින් මුලින්ම කරන්නේ දමනය කිරීම නෙමෙයි. ස්වාමීනි මම මුලින්ම කරන්නේ සතා හඳුන ගන්න එක. දැන් බලන්න මේ වචනේ කොච්චර වටිනවද අපිට. අපි මුලින්ම කරන්න ඕන සිත හඳුන ගන්න එක. ඉතින් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ගෘහපති මමත් එහෙමයි. මමත් එහෙමයි. මිනිස්සු හඳුන ගන්නවා. මගේ හිතත් මං අඳුන ගත්තා. එක චතුරාර්ය සත්‍යයකට ගත්තහම පින්නතුනේ. එක සමුදය දුක්ඛ සමුදය තේරුම් කරගත්තා. දුක කියන්නේ මොකද්ද? සමුදය කියන්නේ මොකක්ද? දුක දුකට හේතුව මොකක්ද කියලා අඳුනගන්නවා. හොඳට මේ මොහොතේ හඳුන ගන්න. ඔබේ සිත හඳුන ගන්න. සිත හඳුනගෙන අන්න ඒ හිත ඒ හඳුනා ගැනීම වලට අනුරූපීව සංසාරේ පුරාවම අපිව මේ දක්වාම රැගෙන එන්න පාදක වෙච්ච මේ කර්මය මේ භවයේදී අපි නිදහස් කරලා දා. අයි සංසාරේ යන්න ඕනේ නැහැ කියලා මේ භවයේදීම නිදහස් කරලා දා. වීතරාගී වීත දෝෂ වීත මෝහ බවට පත්වීමෙන් තමයි පින්නතුනේ මේ බව සසර කෙලවර කරන්නේ. බව ගමන කෙලවර ඔබේ හිත මේ මොහොතේ සංසුන් නම් ඔබත් සංසුන්ව සිටින්න. යම් තැනකදී අසංසුන් වුණාද එතෙන්දී ක්‍රියාමාර්ග ධර්මානුකූලව අනුගමනය කරන්න. ධර්මයෙන් කියලා දීලා ඇති. හිත සංසුන් නම් ඔබ සංසුන්ව සිටින්න. මොකවත් හොයන්න යන්න එපා ඒ වෙලාවට. හිතේ යම් බාධාවක් ඉපදුනහම තමයි එතෙන් අපි ධර්මය එකතු කරන්නේ. අපේ ඇඳුම් කිලුටු වෙලා නැත්නම් අපි ඒව ඇඳගෙන සිටිනවා. කිලුටු වෙනකම් කිලිටු වුණාම සෝදා පවිත්‍රා කරනවා. එහෙමනම් අපේ හිතේ පිරිසුදු වෙලාවක් ඇති. පිරිසුදු වෙලාවේදී පිරිසුදු විදියටම ඔබ සිටින්න. අපිරිසුදු වෙලාවේදී ඒ සෝදා පවිත්‍රා. මෛත්‍රිය ඕන වෛරය ක්‍රෝධය ඉරිෂියාව නැගෙන වෙලාවට දානේ අවශ්‍ය කරන්නේ ලෝභ දේශ මෝහ හිතේ පවතින වෙලාවට පරිත්‍යාගය දානය. උපේක්ෂාව අවශ්‍ය කරන්නේ හිත අන්තගාමීව එහි මෙහි දුවනකොට ආවේගයෙන් උපේක්ෂාව අවශ්‍ය කරනවා. ධර්මයේ නිසි තැන්වල නිසි ආකාරයට යේ දෙව් හම් පින්නතුනේ සුරක්ෂිත ගයක් නිවසක් වගේ තමයි. සුරක්ෂිත ගයක් නිවසක්. ධර්මයේ නිසි තැන්වල යොදන්න ඕන. අනවබෝධිත පැත්තක් තියනනම් ජීවිතේ ඔබ අන්න ඒ පැත්තෙන් මාර්යා ඇතුල් වෙනවා. සතුරු ඇතුල්ලෙන්නේ දුරුවලව පවතින මුරකාවල් පැත්තෙන්නේ. රටකටත් එහෙමයි, රජ මාලිගාවකටත් එහෙමයි, ඒ වගේම හිතටත් එහෙමයි, නිවසටත් එහෙමයි, දුරුවල පැත්තෙන් ඇතුල්ලෙන්නේ. හැම පැත්තක්ම ශක්තිමත් කරලා තිබුණොත් අන්න ඇතුල් වෙන්න බෑ. එහෙනම් අවබෝධයෙන් පරිපූර්ණ වෙනවා කියලා කියන්නේ හැම පැත්තක්ම සුරක්ෂිත කරලා මනා රැකවරණය ලබා දීම. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රකටව දකින්න තිබෙන ලක්ෂණයක් මම ඔබට දේශනා කරන්න. ප්‍රධාන ලක්ෂණය තමයි පින්නතුනේ සිත අන්තගාමී නොවී පවත්වා ගැනීම. සිත අන්තගාමී නොවී පවත්වා ගැනීම. දිට්ඨිගත නොවී පවත්වා ගැනීම. සංකල්පගත නොවී පවත්වා ගැනීම. වචනවලට නොපැමිණ පවත්වා ගැනීම. උපාදානයෙන් තොරව පවත්වා ගැනීම. මේ ලෝකයේ හැම දෙයක්ම දැකීම උදෙසා ඉන්ද්‍රියක් නිර්මාණය කරනවා. ඇහෙන් දකින්න බැරි දේවල් හඳුනගන්න නාසය තියෙනවා. ඇහෙන් නාසයෙන් දෙකෙන්ම ගෝචර කරගන්න බැරි ශබ්ද ගෝචර කරගන්න කන් දෙකක් තියෙනවා. ඇසෙන් නාසයෙන් කන් දෙකෙන් ගෝචර කරගන්න බැරි දේවල් ගෝචර කරගන්න දිවක් තියෙනවා. බලන්න මොහොතකටවත් දිවෙන් ගෝචර කරගන්න දේ කනෙන් පුළුවන්ද කියලා? ඇහෙන් පුළුවන්ද? නාසයෙන් පුළුවන්ද? බෑනේ. ඉතින් බලන්න පින්නතුනේ, ශරීරයක් තියෙනවා තවත් ගෝචර කරගන්න. ඊළඟට වඩා දියුණු පද්ධතියකට අනුව ඉන්ද්‍රියන්ගෙන් සියල්ලගම එකට සම්පින්නණය කරලා විඥාන ධාතුවේ තැන්පත් කරගත්ත දේ රස විඳින්න, එහි තියෙන ගුණාත්මක භාවය රසඥය කරගන්න මනක් තියෙනවා. මන ඉන්ද්‍රියක් හැදෙලා තියෙනවා. අන්න ඒකට අපි කියනවා සදායතන. ඒත් මගේ බුදු පියාණන් වහන්සේ සොයාගත්ත නිවන් ධර්මය, නිවන් මාර්ගය හෝම කරුණා සහගතව බලන්න ඕනේ. හැබැයි පින්තුනේ, අප තුල ඉන්ද්‍රියක් හැදිලා නැහැ නිවන් දකින්න. රූප දකින්න ඇස හැදුනට රූපයක් නොවේ නිවන. ශබ්ද අසන්න කන් දෙකක් තිබුණට ශබ්දයක් නොවේ නිවන. දඳ සුවඳ දකින් ලබන්නට නාසයක් තිබුණට ගඳ සුවඳක් සුගන්ධයක් නොවේ නිවන. යම් කිසි ගන්ධයක් නොවේ නිවන. රස නීරස හඳුනා ගන්නට දිවක් තිබුණට රසක් නොවේ නිවන. ස්පර්ශයන් හඳුනා ගන්නට ශරීරයක් තිබුණට ස්පර්ශ වන දෙයක් නොවේ නිවන. හොඳට මෙනෙහි කරන්න. මේ සියල්ල එකට සම්පින්නණය කරලා කාලයට දාල බලන්න පුළුවන් හිතක් තිබුණට මනෝලෝකයකින් මවන්න පුළුවන් දෙයක් නෙවෙයි නිවන. එහෙමනම් සදායතන වලින් නිවන් දකින්න බෑ. මේක හොඳට මතක තියාගන්න. නිවන් මඟ හොයන පින්නතුන් සදායතන වලින් නිවන් දකින්න බෑ. සදායතන වලින් නිවන් දකින්න. එහෙනම් ඔබේ වැරද්ද ඔබ දැන් අඳුන ගන්න. කිලිත්තේ හැටියට පිරිසිදු කිරීම කියන කර්තව්‍යය යොදා ගන්නවා. ඒ තමයි අපේ පැවැත්මේ දක්නට තිබෙන ස්වභාවය. ආන්න ඒ වගේ තමයි පින්නතුනි හිතෙත් පවතින කිලිට්ටේ ස්වභාවයට තමයි භාවනාව. භාවනාව කියලා කියන්න පින්නතුනි සේදීම. සිත සේදීමයි භාවනාව යනු සිත සේදීමයි. භාවනාවට සිත දානවා කියන්නේ සිත වොෂින් මැෂින් දානවා වගේ. සමහර වෙලාවට අපි හදාගන්න කෑම අපිටම කන්න බෑ. ඒ සිහිය කල්පනාව මදිවීම හෝ අනවබෝධය හෝ නිසා මොනවා හරි දේවල් අඩුපාඩු වීම නිසායි ඒ කෑම රස නැති වෙන්නේ. ඒ වගේම තමයි මේ රටේ ලෝකයේ ඉන්න බොහෝ දෙනාටම තමන්ගේ හිත තමන්ට රසවත් නෑ. ව්‍යංජනයක් කොද්දක් වගේම මේ හිත හැදුවා. හැදුවට අනුභවයට සුදුසු නෑ. ඒ කියන්නේ තමන්ගේ හිත තමන්ට සැප එළවන්නේ නෑ. තමන් හදාගත්ත කෑම තමන්ට රසගෙන දෙන්නේ නෑ. ඒ වගේ හා සමානයි නේද පින්නතුනේ? එහෙමන රසවත් කෑමක් හදාගන්න කෙනෙක් හොඳ සිහි කල්පනාවෙන් අඩු වැඩි එකතු කරද්දී බොහෝම ප්‍රමාණවත් එකතු කරලා බොහෝම අවබෝධයෙන් යුක්තව රසවත් බීමක් කෑමක් හදා ගන්නවා. අන්නේ දක්ෂපක්ෂ ලෙස තමන් කෑමක් බීමක් හදාගත්ත කෙනා ආලින්දේ සිට ඒක රස වෙනිනවා. ඒ වගේ පින්නතුනි හොඳ නුවණැති මිනිසයා, කරුණාවන්ත මිනිසයා, මෛත්‍රී සාගත මනුස්සයා හොඳ ඉවසීමකින් හොඳ සතියකින් යුක්තව තමන්ගේ හිත තේරුම් අරගෙන හිත හදා ගන්නවා. අන්න ඒ හිත තමන්ට සැපගෙන දෙනවා. සුකං සුපතේ සුකං පටිපුඤ්ඤතින පාපකං සුඛිනම් පස්සති. මනුසානම් පියෝ හෝති. මනුස්සයන්ට ප්‍රියයි. අමනුස්සානම් පියෝ හෝති. මනුස්ස නොවන තිරිසන් සතු දෙවියෝ බ්‍රහ්මයෝ අද්භූත ආත්ම භාවයන් වශයෙන් ඉන්න අයට වුණත් ඒක හරීම ඒ අය ප්‍රියයි. දේවතා රක්තන්ති දෙවියෝ පවා ආරක්ෂා කරනවා මෙයා හොඳ කෙනෙක් කියලා. එයාට යම් කිසි නපුරක් කරොත් අවඩක් කරොත් ඒ දෙවියෝ ගිහිල්ලා ඒක වළක්වනවා. එහෙම නැත්නම් ඒ කරපු අයට දඬුවම් ලබා දෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕන බණ භාවනා කරන ස්වාමීන් වහන්සේලාට, උතුම් මෙහෙවරවල් සේවාවල් කරන අයට, ඒ වගේම ඒ හොඳ ගුණධර්ම ආරක්ෂා කරගෙන යන අයට, අර දෙවිය මණ්ඩලෙ ඉන්නවා, ඒ අයගෙන් ප්‍රතිචාර හම්බ වෙනවා පින්නතුනේ. ඒ අයට අවඩක් අනර්ථයක් සිද්ධ කළොත් කරන්න හිතුවත් ඒ අයගෙන් ප්‍රතිඵල ඒගොල්ලන්ට ඉක්මනින්ම හම්බ වෙනවා. ඒ නිසා තමයි හොඳට හිත හදාගත්ත උත්තමයෝ කිසි දෙයක් කරන්නේ කර්මයට, ධර්මයට, ස්වභාවයට, අර දේව මණ්ඩලයට බාර දීලා, ස්වභාව ධර්මයට බාර දීලා ඉන්නවා. අර දේව මණ්ඩලයක දිහා බලලා නිසි වෙලාවට යාට ඒ දඬුවම් ටික ලබා දෙනවා. ඒ අකුසලයේ බොහෝම ඉක්මනින් කැරකිලා එනවා. ඒක බුදුහාමුදුරු දේශනා කරේ හැඩපතට ආලෝකයක් එකතු කළා වගේ ආපහු වෙනවා. උඩු සුලඟට වැලි විසි කළා වගේ ඇඟේ ඇවිල්ලා වදිනවා. ඒ නිසා නෙවැරදි අයට චෝදනා කරන්න එපා කියලා බුදුහාමුදුරු මතක් කළ එකයි. ඒ නිසා විශේෂයෙන්ම ධර්මයක් දියුණු කරගෙන ආධ්‍යාත්මික ගුණයක් තියෙන කෙනෙක් තුළට විවේචනය කරනකොට, දොස් කියනකොට බොඩා පරිස්සම් වෙන්න ඕන. මොකද හේතුව ඒ අකුසලයේ ගෙවිලා කැරකිලා එනකොට ඒක බලවත් වෙනවා. බලවත් වෙලා ජීවිතයට එන දවසට අර දේවදත්ත වගේ සංවේගයෙන් විලාප තියනවා. අනේ මම මෙච්චර වෛර කළා, බුදුහාමුදුරුව මට වෛර කරේ නෑ, මම බුදුහාමුදුරුවන්ගේ ශාසනයම මහන වුණා, අනේ බුදුහාමුදුරුව මම ශාසනයෙන්වත් යව්වේ නෑ, මම මෙච්චර දේවල් කරද්දි බුදුහාමුදුරුව නරක විදියට නරක ඇහැකින්වත් ඔරොලවත් මන් දිහා බැලුවේ නෑ, අනේ බුදුරජාණන් වහන්සේට කරපු වරදට මට සමාවෙන්න කී කියා මහා හයියෙන් කෑ ගගහ පාරවල් ගානේ නියම්ගම් ගානේ කෑ ගගහ ගියා. තිබුණු අකුසල බලවේගේ කොච්චර බලවත්ද කියනවා නම් සමාව ගන්න ගියත් සමාව ගන්න බැරුව මේ ගියා. නමුත් අර සමාව ගන්න සිතුවිල්ල නිසා, සමාව ගැනීමට ගත්ත උත්සාහය සිතුවිල්ල නිසා එයාට ගොඩාක් කර්ම භාගයක් විතර, භාගයට භාගයක් ක්ෂය වුණා. අවසාන මොහොතේ සමාව ගන්න හරි අව්‍යාජව හිතිච්ච එක නිසා. ඉතින් ඔහු මොනතරම් අකුසලයක්ද කරේ, ලක්ෂ කෝටි ගානකක නිවන් මඟ වැහපු කෙනෙක්. ඒ කාලේ අපි හිටියන සමහරලාට දේවදත්ත වැනි බලවේගයක් නැතුව ධර්මයට උදව් කරන පිරිසම හිටියනම් ඒ සතුරු බලවේග නැතුව තවත් මිනිස්සු මොන තරම් මේ ලෝකේ සත්‍ය අවබෝධ කරගන්නවද, ජීවිතේ මුලාවෙන් නිදහස් වෙනවද පින්නතුනේ. ඒ නිසා පින්නතුනේ අපි බොහොම මේ සීල වෘත ගුණ වෘත උදවියට එක එක විවේචන අරයි මෙහි කරන කට්ටිය අහුනාම ඒවත් එක්ක එකතු වෙලා කිසි වෙලාවක කරන්න එපා. මට මගේ ජීවිතේ ඕන තරම් ගිහි කල පැවිදි කල මාර්ගඵලලාභී අනාගාමී ඵලයේ ඉන්නේ එහෙම කියන ස්වාමින් වහන්සේලා ඉන්නවා. ගිහි අය හිටියා තමන්ට අනවබෝධිතව පවතිද්දි ඒ සත්‍යයට තමන්පත් වෙලා නැතුව අපි කියන්නේ කොහොමද ගමනින් විමනින් හැසිරීමෙන් කතා කරන විදියෙන් තමන්ට උපකල්පනය කරන්න පුළුවන්ද මෙයා රහත් නෑ මෙයා රහත් කියලා? ඒකට කමක් නෑ. කෙනෙක් රහත් වෙන්න පුළුවන්, නොවෙන්න පුළුවන්, අනවබෝධයක් වෙන්න පුළුවන්, රැවටීමක් වෙන්නත් පුළුවන්. සැබෑම අවබෝධයක් දද්ද දන්නෙත් නෑනේ. ඒක අපිට විශ්ේ වෙන්නේ නැති නිසා වෙන්නේ නැති. සමහර උදවිය ධර්මයේ අවබෝධිතයි ප්‍රත්‍යක්ෂයි කියා ගන්න තේරෙන්නේ. කියන විදියෙන් ඇහුවාම අපිට හිතෙනවා මේ මිනිස්සයට පිස්සු කියලා. ඒත් බලාගෙන යනකොට මේ මිනිස්සයට පිස්සු නැහැ. ඒ මිනිස්සයා ලබන ලද අධ්‍යාපනය අනුව, පැවැත්ම අනුව එයාට වචන නැහැ සද්ධර්මයේ ගලපන්න. ඒ නිසා තේරෙන්නේ නැහැ ඒ දේ කියා ගන්න. ප්‍රත්‍යක්ෂයි කියා ගන්න තේරෙන්නේ. ඉතින් එවැනි කෙනෙක්ගේ වචන ටිකක් අහගෙන ඉඳලා සමහර වෙලාවට වැරදි අවබෝධයක් අරගෙන එවැනි කෙනෙකුට දොස් පරොස්කම් කිව්වහම මොනතරම් අකුසල් රැස් වෙනවද? මතක තියාගන්න මේ වගේ දෙවුර පොරවගෙන යන රහතන් වහන්සේ කෙනෙක් පාරේ යනවා දැකලා එක්තරා කුමාරේ පරිභව කළා. මුළු ඇඟේම ඔය ඇඟේ හොරි හැදිලාද තියෙන්නේ, මුළු ඇඟම වහගෙන යන්නේ ඇයි කියලා. අනේ මේ රහතන් වහන්සේ කල්පනා කරා මේ මිනිස්සයාට නිකම්ම කට තියන් ඉන්න බැරුව අකුසල් සිද්ධ කරගත්තනේ. අනේ පව් මේ මිනිස්සයා නිකම් මේ බෝක්කුවක් අයිනේ ඉඳලා එකපාරට ඇහුවා. හොරි හැදිලද තියෙන්නේ ඔය ඇඟ වහගෙන යන්නේ ඇයි කියලා හාස්‍යයෙන් නින්දා සහගත මේ රහතන් වහන්සේගෙන් ඇසුවා. පිනතුනේ වැඩි කල් යන්න හම්බුන්නේ නැහැ, මුළු ඇඟේම හොරි ගඩු පිපෙන් හැදුනා. ඒ මිනිස්සයාගේ හැදිලා ඒ හොරි කුෂ්ඨ වලින් ඒ සත් ඒ මිනිස්සයා මිය ගියා. ඒක රහතන් වහන්සේ සිද්ධ කරපු දෙයක් නෙමෙයි, එයාම යාට සිද්ධ කරගත්ත දෙයක් ඒක. ඒකයි කර්මය කියලා කියන පිනතුනේ. එක්තරා මිනිසෙක් රහතන් වහන්සේ කෙනෙක් දිහා බලලා උන්වහන්සේගේ මූණ හරිම ලස්සනයි, අර කෙලෙස් සහිතයි වගේ නෙමෙයිනේ, කෙලෙස් දුරු වෙන්න ඇහැපත් බව වැඩි වෙනවා. වැඩි වෙනකොට හිතුවා මේ රහතන් වහන්සේ වගේ ලස්සන බිරිඳක් මට හිටියනම් කියලා. හිතනකොටම රාග සිතිවිලි ඇති කරගන්නකොටම අර මිනිස්සයාගේ සම්පූර්ණයෙන්ම විපර්යාසයක් සිද්ධ වෙලායි, මනුස්සයාව වෙනම පුජ්‍යලේ බවට පත් වුණා කියලා කියන බණ පොතේ. කර්මය හරිම බලවත්. ඒක ජීවිතයේ ඔබ ප්‍රත්‍යක්ෂවම තේරුම් ගිහිල්ලත් ඇති ගොඩාක් පින්නතුන්ට. එහෙම නැත්නම් ඒක තේරුම් ගන්න මහන්සි වෙන්න. කර්මය කියන්නේ එලෙසම කැරකිලා Tamanට එනවා. කර්මය කියන්නේ එලෙසම කැරකිලා එනවා. බොහොම බලවත් දෙයක්. ඒ නිසා හොඳ දේම කරන්න, යහපත් දේම කරන්න, යහපත් දේම කතා කරන්න, යහපත් දේම හිතන්න, යහපත් විදියටම පවතින්න, යහපතම ඔබ කරා ළඟා වෙනවා. ඔබ උසස් වෙන්න උත්සාහ කරන්න ඕනේ. ඔබට උසස් වීම ස්වභාවයෙන් ලැබේවි. ගෞරවය ස්වභාවයෙන් ලැබේවි ಗುಣධර්ම තියෙනකොට. ඒක මං අත්විඳපු දෙයක්. මිල මුදල් වලින් බලෙන් නිලයෙන් ලබන්න බැරි උත්තරීතරත්වයක් ඔබේ ගුණධර්මවලට ඔබේ ජීවිතයට ළඟා කරලා දෙන්න පුළුවන්. ඒ නිසා මේ ධර්මයෙන් ළඟා කරගන්න ධනය, සද්ධර්මයේ නැමැති මහා ධනය, ප්‍රඥා ධනය පින්නතුනේ ගොඩාක් බලවත්. ඒක ධනයෙන් බැබලෙනවට වඩා, යාන වාහන ඉඩකඩම් වලින් මිනිස්සේ බැබලෙනවට වඩා බලතල නිල තානාන්තර වලින් බැබලෙනවට වඩා බැබලීමක් පින්නතුනේ මේ ධර්මයේ බලය නිසා තියෙනවා. එනිසා ධර්මයේ සිත පිහිටුවා ගැනීම කියන එක, සිතෙහි ධර්මය පිහිටුවා ගැනීම කියන එක, ඒ කොයි ආකාරයට කිව්වත් ධර්මයේ සිත තුල පිහිටවා ගැනීමයි සිත කරන්නේ. එහෙමනම් දැන් තියෙන්නේ මොනවද? දැන් තියෙන්නේ අධර්මයනේ. ලෝභ, ద్వේෂ, මෝහ. එහෙමනම් අධර්මයේ තියෙනවා නම් අලෝභ, අද්වේෂ, මෝහ පිහිටවා ගැනීම, හොවා ගැනීම තමයි පින්නතුනේ. සිතෙහි ධර්මයේ පිහිටවා ගැනීම කියන එක. එහෙමනම් අපි කල්පනා කරනවා පින්නතුනේ දේශනාව කොටසකුත් භාවනාත්මක කාලයක් කොටසකුත් ගත කිරීම සඳහා. ඒ නිසා අපි මෙතකින් දේශනා අවසන් කරනවා. නමුත් අපි පැය භාගයක් ඉදිරියට භාවනාවේ යෙදෙනවා. දැනට අපි මේ දේශනාව අවසන් කිරීම සඳහා පුණ්‍යානුමෝදනා කටයුතුව අපි අවසන් කරනු ලබනවා. විහාරස්ථානයට භාවනා කුටියක් ඉදි කර ගැනීම සඳහා ඒ ළඟ තියෙන භාවනා කුටිය මිලදී ගැනීමට හෝ ඒ මිලදී ගැනීමට පහසුකම් අපිට ලැබුණොත්, අපි බොහෝ දෙනාගේ දායකත්වය ලැබුණොත් ඒ මිලදී අරගෙන ශාසනය වෙනුවෙන්, භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් වැඩ ඉන්න ස්ථානයක් බවට පත් කිරීමට බලාපොරොත්තු වෙනවා. අසල ඒ විකිණීමට තියෙන ඒ කුටිය නිවස මිලයට අරගෙන ඒ වෙනුවෙන් දායකත්වයේ ධර්මයෙන් අද දවසේ කටයුතු කරනු ලබන්නේ යම් දායකත්වයක් යොමු කිරීමක් කළා. ඒ ඔස්ට්‍රේලියාවේ පදිංචි සරණී විජේරත්න පින්වත් මැතිනිය සහ සුරංග සිල්වා පින්වත් මැතිතුමා සහ දරු දෙදෙනා ඇතුළු ඒ පවුලේ පින්වතුන් හැමදෙනාම උතුම් පුණ්‍ය සත්කාරයකට දායක වුණා. ඒ වගේම ධර්ම දේශනා දායකත්වයේ දරුවා දායකත්වය ලැබමින් බලාපොරොත්තු වන්නේ මීට වසර 11කට පෙර ආතු ආපාතරයෙන් සමුගත් ආදරණීය පියාණන් වන ගාමිණි විජේරත්න පින්වත් පියාණන් වහන්සේගේ භවගමන සුවපත් වේවා කියලා පින් දීමටත්, ඒ වගේම මීට වසර 5කට පෙර ආතු ආපාතරයෙන් සමුගත් මාළනී සිල්වා සොහොයුරියට ඒ පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ පින්තුන් නමින් වංශ පරම්පරාගත සීලුම ඥාති වර්ගයාට මේ පින් අයිති වෙත්වා, ඒ හැම දෙනාම සසරින් සුවපත් වෙත්වා කියන අදහසින් ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඒ වගේම කල්යාණ මිත්‍ර ආනන්ද ස්වාමීන් වහන්සේටත්, මාළනී විජේරත්න පින්වත් ආදරණීය මෑණියන් වහන්සේටත්, සුරංග සිල්වා ස්වාමියාටත්, ඒ වගේම ඩිලාන් සිල්වා පුතුටත්, සේර සිල්වා දියණියටත්, සේරා සිල්වා දියන පින්වත් දියණියටත්, සරණී විජේරත්න හා අප පවුලේ සියලුම ඒ පින්වත් ඥාති මිත්‍රාදී හැම දෙනාටම සද්ධර්මී ආශිර්වාදය, ආයුරාරෝග්‍ය සැප වර්ධනය ලැබේවා, මෙලොව වශයෙන්ම සද්ධර්මය අවබෝධ කර ගැනීමට ශක්තියක් වේවා, සිතට පතන යහපත් උතුම්ග සත්ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගන්නට තුනුවන්ගේ අනන්ත ගුණ ආශිර්වාද බලය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ සියලු සත් ප්‍රාර්ථනා ඇතුව අද දවසේහි ඒ දායකත්වය දරු ඕස්ට්‍රේලියාවේ පදිංචි සරණී විජේරත්න පින්වත් මැතිනිය හා සුරංග සිල්වා පින්වත් මැතිතුමා ඇතුළු එහෙම දෙනාගේම සිත්වල පැවති සියලුම යහපත් උත්තුංග සත් ප්‍රාර්ථනා සියල්ලක්ම යහපත් ඉෂ්ට සිද්ධ වන්නට ධර්මයේ ආශිර්වාදයේ සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සුවපත් වේවා.